දැන් ඔය බුරනවා ඇහෙනකොටම අපිට හිතෙන්නේ එළියේ බල්ලෙක් ඉන්නවා. දැන් එළියේ ඉන්න බල්ලා දැන් පේනවද? ඇහැට පේනවද? නෑ, හිතට පේනවා. නේද? හිත හදනවා. දැන් ඔය බල්ලව මං පාට පෙට්ටියකුයි කොලේකුයි දීලා අඳින්න කිව්වොත්. හැමෝම එකපාරට බල්ලෙක් අඳීද? ඉතින් එළියේ ඉන්න බල්ලව දැනගත්තා නෑ එක බල්ලණි අඳින්න ඕනේ. එහෙනම් එක එක්කෙනාට වෙන වෙන බල්ලෝ ඉන්නේ. ඉතින් අපි හිතන්නේ මේ ඇහෙන් දකින බල්ලම මේ දැන් කනෙන් දැනගත්තා කියලා. නේද? දැන් පේනවද ටිකක් ඒකේ මුලාවක් තියෙනවා කියලා? ඔකේ කපාරට තේරෙන්නේ නැහැ. මොකද අපි මේ මේ සංසාරේ ආපු ලෝකෙට අයිති දෘෂ්ටිවල ඉන්නේ. අනන්ත සංසාරේ මේ ජීවිතේ විතරක් නෙවෙයි, අනන්ත කාලයක් අපි හිතලා තියෙන්නේ ওই ඇහෙන දෙයට තියෙනවා නේද? පේන දෙයට එළියේ තියෙනවා. දැන් ඔන්න දැන් ආයෙ අහගන්න හොඳට. දැන් අපි ඇහෙන් කරන්නේ මොකද්ද? දකින්න නේද? බලනවා. ඇහැට පේන්නේ එතකොට ඔව් රූප කිව්වට වර්ණ සටහන් නේද? දැන් ඇහි හදලා දෙන්නේ වර්ණ සටහන් නේද? කණෙන් කරන්නේ මොකද්ද? ශබ්ද අහනවා. ඒ කියන්නේ ශබ්ද වලට අදාළ සටහන් ටික තමයි කනට අරන් දෙන්න පුළුවන්. ශබ්ද සංඥා. ඇහැට අරන් දෙන්න පුළුවන් රූප සංඥා, වර්ණ සංඥා. නේද? කනට අරන් දෙන්න පුළුවන් ශබ්ද සංඥා. ඇහෙන් පුළුවන් ද ශබ්ද අහන්න? බැහැ. කනෙන් පුළුවන් ද රූප දකින්න? බැහැ. එතකොට ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද? බෑ. කණෙන් කරන වැඩේ ඇහැට කරන්න පුළුවන්ද? ඒකත් බෑ නේද? නැත්තම් එකක් තිබුණා නම් ඇති නේද වැඩ දෙකම කරන්න පුළුවන්. ඈ? එහෙම බෑ නේද? එක පාරකටත් එකයි කරන්න පුළුවන්. කොයි සැරයක් කළත් ඇහැට බෑ කවදාවත් කණෙන් කරන වැඩේ කරන්න. නේද? දැන් අපේ කන් ඇහෙන්නේ නැති වුණා නම් ඈ බල්ලෙක් ඉන්නවා කියලා දැනගනීද? කන ඇහෙන්නේ නැති වුණා නම් දැනගන්න විදිහක් නැහැ නේද? අරෙහි බල්ලෙක් ඉන්නවා කියලා. ඈ දැන් එතකොට එහෙ ඉන්න බල්ලව දැනගෙන තියෙන්නේ ශබ්ද සංඥාවකින්මයි. කන ඇහෙන කෙනෙකුට විතරයි ඒ බල්ලෙක් ගැන හිතන්න පුළුවන් නේද? කන් ඇහෙන්නේ නැති කෙනෙක් හිටියා නම් එයාට බල්ලෙක්ගේ ලෝකයක් නැහැ නේද? ඇයි ඒ ශබ්දය ඇහෙන්නේ? එතකොට ශබ්ද සංඥාවෙන් අපි එළියේ රූපයක් හදලා තියෙනවා බල්ලෙක්. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් එළියේ හදලා තියෙනවා නේද? දැන් දන්නවනේ මේ සතර මහා ධාතු කියන ඒවා නේද? පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය. එළියේ තියෙන ඒවයි තියෙනවනේ නේද? තද ගතිය, රස්නේ, සීතල නේද? මෙලෙක් ගතිය. ඒ වගේ දේවල්. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් අපි සද්දයක් ඇහුනහම හදනවා සතර මහා ධාතු බල්ලෙක්ව එළියේ. දැන් එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුන ගමන් හැරිලා බලන්නත් හිතෙනවා පේන හරියක ඉන්නවා නම් නේද? ඈ? එතකොට මොකද්ද අපි විශ්වාස කරන්නේ? කණෙන් දැනගත්තු දේ ඇහෙන් අත්දකින්න පුළුවන්. නේද? ඒ හින්දා නේද හැරිලා බලන්න හිතෙන්නේ සද්දයක් ඇහුන ගමන්. කණෙන් දැනගත්තු දේ ඇහෙනුත් අත් දකින්න පුළුවන්. දැන් පුළුවන් ද කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න? බැහැ. එතකොට එතනත් මුලාවක් නේද? අපි විශ්වාස කරනවා ඒ වුණාට කණෙන් කරන වැඩේ ඇහෙනුත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කණෙන් දැනගත්තු දෙයම ඇහෙනුත් දකින්න පුළුවන් කියලා. ඒක කවදාවත් කරන්න බෑ. මොකද ඇහෙන් පුළුවන් පාට දකින්න විතරයි වර්ණ. කනට පුළුවන් සද්ද සංඥා ගන්න විතරයි. නේද? සද්ද සංඥා කියන එකයි වර්ණ සංඥා කියන එකයි එහෙමම දෙකක් නේ. අපි කරන්නේ ওই දෙක එකකට අයිති කරන්න හදනවා. ඒ කියන්නේ එළියේ රූපයක් පනෝලා ඒකේ වර්ණෙකුත් තියෙනවා සද්දෙකුත් තියෙනවා කියලා දාන්න හදනවා. නේද? ඔන්න බලන්න. ඒක නිකන් දැන් ඔන්න වතුරට එබෙන බල්ලා ඔන්න ඇහෙන් දැකලා බල්ලෙක්ව පිහිට උනවා. දැන් ඇහෙන් දැකපු ටික විතරයි උනේ නේද? ඒ වුණාට ඌ හිතනවා ඔය පේන බල්ලා එළියේ ඉන්නවා. නේද? දැන් එළියේ ඉන්නවා කියලා විශ්වාස කරපු ගමන් ඌගේ සද්දෙත් අහන්න පුළුවන්. දැන් ඇහෙන් කරපු වැඩේ කණිනුත් කරන්න හදනවා. නේද? මූව අල්ලලා බලන්නත් පුළුවන්. කාය ආයතනෙ. නේද? ස්පර්ශි. එහෙමත් විශ්වාස කරනවා නේද? අල්ලලා බැලුවොත් තමයි බොරුව අහුවෙන්නේ. වතුරනේ අහුවේ. නේද? ඒ වුණාට මූ විශ්වාස කරන බල්ලා ඌව හපා ගන්න පුළුවන් කියලා නේද හිතන්නේ? කියන්නේ ස්පර්ශයට අහුවෙනවා. නේද? රැවටිලා මුලාවෙන් බල්ලෙක් ඉන්නවා කියලා හිතපු ගමන් ඇහෙන් දකින්න පුළුවන්, ඌගේ සද්දේ අහන්න පුළුවන්, ඌත් ගොරෝනවාද කියලා අහන්න පුළුවන්.
පුරණට ඒක විනාශයට වෙන්නත් පුළුවන් මේ සත්‍යයගෙන. විනාශය.
ඕකම තමයි විනාශය. ඔය මුලාවට අහු වෙන එකම තමයි, ඒ කියන්නේ මාරයට අහු වුණා කියන්නේ ඕකට.
බල්ලා නම් ඉතින් මැරෙන්නේ නැහැ.
ඒක දැන් ගැඹුරින් බුදුහාමුදුරෝ පෙන්නන්නේ ඔය ඔහම මුලා වෙලා එහෙම විශ්වාස කරන එකමයි ලෝකෙට අහු වුණා කියන්නේ. එහෙම නැත්නම් මායයට අහු වුණා කියන්නේ. ඉපදී ඉපදී මෙරි මෙරි යන්න හේතුව ඕකයි කියලා කියන්නේ. ඈ නැති බල්ලෙක්ව උපද්දන්න ගිය හින්දා තමයි මායයට අහු වෙන්නේ. ඇයි මායයට අහු වෙන්නේ කවුද? වතුරේ ඉන්න බල්ලද ගොඩ ඉන්න බල්ලද? ගොඩ ඉන්න. මොකද වතුරේ ඉන්න බල්ලෙක්ව අද්දකින්න ගොඩ ඉන්න බල්ලෙක්ව හදනවා. දැන් වතුරේ ඉන්න බල්ලව අද්දකින්නේ කවුද? කාගේ ඇහෙන්ද? කාගේ කනෙන්ද? කාගේ නාසෙන්ද? ගොඩ ඉන්න එක්කෙනා. ගොන්න එක්කෙනෙක්ව හදනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය. දැන් බාහිරේ දෙයක් පිහිටෙව්වොත් ඒක අද්දකින්න අභ්‍යන්තරයේ කෙනෙක් ඉන්නවා. එයාට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මම. දැන් එළිය දෙයක් තිබුණොත් නේද දකින්න ඇහැක් ඕන වෙන්නේ. එළිය දෙයක් පිහිටෙව්වේ නැත්තම්. දැන් වතුරේ ඉන්න බල්ලෙක්ව පිහිටෙව්වේ නැත්තම් ඌව දකින්න ඇහැක් ඕන වෙයිද? නැහැ. දැන් ඒ පිහිටෝපු ගමන් ඒක අද්දකින්න අනිත් ආයතන හයෙම්ම පුළුවන් කියලානේ හිතන්නේ. ඌගේ සද්දේ අහන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, බලු ගඳ තියෙනවද කියලා ගඳ සුවඳ බලන්න පුළුවන් නේද? බල්ලෝ ඉව කරලා බලනවනේ. බල්ලෙක් ඉන්නවා කියලා හිතන ගමන් හොඳට බලා හිටිය තු ඉව කර කරලා බලන. ඈ
මාට යා ගන්න වෙනවත් ඇතියා.
ඕ දැන් ඒ හිතේ තියෙන ස්වභාවය තමයි අපිට අත්දකින්න ඕන දේවල් ටික හදලා දෙනවා. ඒක ඒක ටිකක් ගැඹුරුයි. ඒ වුණාට ප්‍රතිබිම්බය හැදෙන්නේ හේතුවක් ඇතුවමනේ. හේතුවක් නැතුව ප්‍රතිබිම්බය හැදෙන්න බෑ. ප්‍රතිබිම්බය හැදෙන්න හේතු ටික තියෙනවා. වතුරේ ඡායාව හැදෙන්න නම් ඒකට අදාළ හේතු ටික යෙදෙන්නම ඕන නේද? වතුර තියෙන්න ඕන, බාහිර මොනවා හරි තියෙන්න ඕන, ආලෝකය වැටෙන්න ඕන. ඕවා හේතු යෙදුන් නැත්තම් ඡායාව හැදෙන්නේ
නැහැ. ආලෝකය නැතුනා නම් බල්ල ඇතුලේ කියලා පේන්නේ
නැහැ නේද? ඒ ඡායාව වගේ එකක් තමයි අපිත් මේ හදාගන්නේ. අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ මෙහෙම හිතන්න. එළියේ තියනවා කියලා විශ්වාස කරන්නෙම විශ්වාස කරන්න හේතු ටික යෙදෙන හින්දා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ ඒකට හේතු යෙදෙන හින්දා. එතන හේතුව විදිහට අපිට අඳුරගන්න තියෙන එකක් උගේ අවිද්‍යාව. ඇත්ත ඇසියට නොදන්නකම. වතුරේ වැටෙන්නේ ඡායාවක් කියන කතාව ඌ දන්නේ නෑනේ. නේද? ඒ මට්ටමේ. නොදන්නකමයි ඒ හින්දා වෙන මුලාව දන්නවා කියලා හිතාගන්නේ වැරදි දෙයක්. නොදන්නකම ඒ කියන්නේ අවිද්‍යාවයි. ඒ නිසා මුලාවකටපත් වෙනවා. ওই මුලාවෙන් හදාගන්න දෙයට තණ්හා කරනවා. අන අවිද්‍යාවයි මෝහයයි තණ්හාවයි තුනම යෙදෙනවා උතන. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියවුවහම තණ්හාව එක ඒක හදන්නේ. ඊළඟට ඒ බල්ලට පැවැත්මකුත් දීලා බව පැවැත්ම තියෙන බවක් ඉන්න බවක් පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති වුණාම වෙන්නේ එළියේ අපි මේ හේතු නොයදුනත් එළියේ ඌ ඉන්නවා. එළියේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැක්කේ නැතත් ඒ දේ තියෙනවා. දැන් මේ පීරිසිය දැක්කොත් විතරද මෙතන තියෙන්නේ? දකින්න ගලිනුත් ඕක තිබිලා. එහෙම නේද හිතෙන්නේ? එතකොට අර බල්ලටත් හිතෙන්නේ මං බලන්න කලිනුත් ওই බල්ලා වතුරේ ඉඳලා. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්තා කියන ඒක දන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පන්න බව දන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව කියන්නේ පෙර නොතිබීම. මේ දැන් හේතු යෙදෙන හින්දා දැන් ඵලය විද්‍යමාන නේද? ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඕකනේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. හේතු ටික යෙදෙනකොට එහෙම පේනවා. වතුරේ වැටෙන ඡායාව වගේ හිතන්න. ඡායාව වැටෙන හේතු යෙදෙනකොට ඡායාව තියෙනවා. ඒ හේතු එකක් හරි අයින් වුණොත් ඡායාව නැහැ. නිරුද්ධයි. දැන් හඳේ ඡායාව වතුරට වැටිලා තියෙනවා කියලා හිතන්න. හරි? දැන් ඡායාව කියන එක තියෙන්නේ එතකොට වතුර තිබුණොත් විතරයි නේද? එක එක හේතුව. එහෙනම් නැත්තම් හඳ තියෙන්නත් ඕනේ එළියේ. හඳ වගේ මොකක් හරි තියෙන්න ඕනේ. ඇත්ත හඳ වෙන්නත් පුළුවන්. හඳේ පින්තූරයක් ලයිට් එකක් හඳ වගේ වෙන්නත් පුළුවන්. නේද? අපිට හිතෙන්නේ අන්න හඳේ ඡායාව කියලා. නේද? එතකොට ඇත්ත හඳ වෙන්නත් පුළුවන්. හඳ වගේ ලයිට් එකක් වෙන්නත් පුළුවන්. අපිට පේන්නේ ඡායාව විතර නම් අපි කොහොමද දන්නේ ඔක ඇත්ත හඳද වෙන මොකක් හරිද කියලා? නේද? මොකද දැන් වතුරේ වැටෙන ඡායාව වෙන් කරලා අරන් හොයන්න බෑනේ මේකේ මොනවද තියෙන්නේ කියලා. වෙන් කරන්න බෑ. මොකද ඒක පටිච්ච සමුප්පන්න. හේතු යෙදෙන හින්දම හට ගන්නවා. ඒ කියන්නේ පෙන්눔 කරනවා. හේතු යෙදෙන්නේ නැත්නම් හේතුන්ගෙන් තොරව ඒක ගැන කතා කරන්න බෑ. ඔන්න ඔකයි පටිච්ච සමුප්පන්න
කියන්නේ.
පහන් දැල්ල කියන්නේ ඒකමයි. ඔව්. ඵලයක් ගැන කතා කරන්න පුළුවන් හේතු එක්කමයි. ඔක තමයි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියන්නේ. අපිට හේතුන්ගෙන් තොරව ඒක මන් දකින්න කලිනුත් ඕක තිබුණා. ඒ කියන්නේ ඇත කියන දෘෂ්ටියට වැටෙනවා. මේ බලන්න කලිනුත් ඒක තිබුණා. වතුරට ඉන්න වතුරේ ඉන්න බල්ලා ඉන්නවා කියලා හිතන බල්ලා දැකීමට කලිනුත් ඉඳලා තියෙනවා. අන පැවැත්මක් දෙනවා. සාස්වත. ඇත කියන දෘෂ්ටි. හරි? බැරි වෙලාවත් ඔය නිරුද්ධ වෙන කතාව පැත්ත දැක්කොත් දැන් ඔය හටගන්න ස්වභාවය දැකලානේ ඉන්නවා කියලා කියන්නේ. නැති වෙන ස්වභාවය දැක්කොත් එහෙම බල්ලෙක් නැහැ කියලා තව දෘෂ්ටියකට ඔය දෙකම බුදුහාමුදුරුවෝ කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි දෙකක්. ඇත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි. ඔය දෙකෙන් මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නකොට. ඒ කියන්නේ මේ හේතු යෙදෙනකොට එහෙම පෙන්වුම් කරනවා. හේතු යෙදුන් නැත්තම් එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ. කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු යෙදෙනකොට බල්ලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු යෙදෙන්නේ නැති වෙනකොට බල්ලෙක් නැහැ කියලා. එතකොට හේතු යෙදෙනකොට එහෙම තියනවා. හේතු යෙදෙන්නේ නැති වෙනකොට එහෙම නැහැ. පැහැදිලිද? ඔන්න ඕක තේරුම් ගන්න. හේතු යෙදුනොත් එහෙම තියෙනවා, හේතු යෙදුනේ නැත්තම් එහෙම නැහැ කියන කතාව. ඔව්. දැන් ඕක දකින්න අපේ හිත පුරුදු වෙලා නැහැ. දැන් අපේ හිත ඉන්නේ තාම සංසාරේ ආපු පුරුද්දෙනේ. ලෝකෙට අයිති දැක් මේ අර බල්ලා ඉන්න දෘෂ්ටියේ ඉන්නේ අපි. පේන පේන දේ තියෙනවමයි තියෙනවමයි කියලා හදාගත්තු පුරුද්දක අපි ඉන්නේ. ඔව්. මුලාවේ ඉන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයක් දැකලා නැහැ. ඔය දැන් අපේ බල්ලාගේ වැඩි වෙන හදන්නේ නැහැ. අපිම තමයි බල්ලෝयला උපදින්නේ. එතකොට කරන්නේත් ඔය ආයතන හය පාවිච්චි කරන එක. ඇහැ කන නාසය දිව ශරීරය මනස. නේද? දැන් කරන්නේත් ඔය හය පාවිච්චි කරන එක. දිව්‍ය ලෝකෙ ගියත් කරන්නේ ඔය හය පාවිච්චි කරන එක. ආයත ඒ පුරුද්ද ඒකමයි. මේ මුලාව ඒකමයි. ඒවයි ස්වභාවය විතරයි චුට්ටක් වෙනස්. සතර අපාය ගියත් කරන්නේ ඕකමයි. අපාය ගියත් ඔය ආයතන හය පාවිච්චි කරන එකමයි කරන්නේ. වෙනස තියෙන්නේ ඒවා හින්දා අපි දුකටපත් වෙනවා. ලැබෙන ඒවයින් දුකටපත් වෙනවා. හරි. දැන් ඕක ඒ බුදු කෙනෙකුටමයි ඕක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නිකන් අපිට තනියෙන් ඕක හිතාගන්න බෑ. දැන් ඔහොම එකක් ඇහුවේ නැත්තම් කවදාවත් හිතෙන්නේ නෑ. පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනෙකක් කියන ධර්මතාවයක් හිතා ගන්නවත් බෑ. හරි.
අහලා දැනගත්තට පස්සේ
ඒ ඔස්සේ දැන් හිතන්න පුළුවන්. ඒක තමයි ඔන්න ධර්මය අහලා නුවණින් මෙනෙහි කරන්න ඕන. ඥානතෝ පස්සතෝ. ඥානතෝ කියන්නේ අහනවා, පස්සතෝ කියන්නේ දකිනවා. අහපු දේ දැන් නුවණින් දකින්න ඕන. ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. කෙලස් දුරු කරන්න පුළුවන්. ඒතර බුදුදහමක් අහලා දකින කෙනාටයි කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන්. සබ්බාසව සූත්‍රයේ ඔක පැහැදිලිව කියනවා. ඥානතෝ පස්සතෝ. මේ දර්ශනයෙන් පහ වෙන කෙලස් තියෙනවා. අත්ති භික්කවේ දස්සනා පහතබ්බා. මේ දර්ශනයෙන් පහ වෙන කෙලස් තියෙනවා. මේ දැක්ම ඇති වෙනකොටම අපෙන් අයින් වෙන කෙලෙස්. සක්කාය දිට්ඨිය පහ වෙනවනේ ওই දැක්ම එනකොටම. නේද? පෙරදි දෘෂ්ටීන් අයින් වෙනවා. ඇත්ත ඇති හැටි දකිනකොට. දැන් බල්ලා ඇත්ත අවබෝධ කරගන්නකොට අර රැවටෙන ගතියෙන් මිදෙනවා. නේද? ඒකයි අවබෝධය එනකොට අයින් වෙන මුලාවන් ටික අයින් වෙනවා. තර අවබෝධයයි මුලාවන්ගෙන් මිදීමයි එකට වෙන්නේ. හරි. ඒකට අදාළ දේවල්. අවබෝධ කළා කිව්වත් මුලාවෙන් මිදුණා කිව්වත් එකම දේ. මේ දෙවිදියකට කියනවා විතරයි. නේද? මං කලින් හිටිය මුලාවෙන් මිදුණා කිව්වත් මං අලුත් දෙයක් අවබෝධ කරගත්තා කිව්වත් දෙකම එකයි. නේද? ප්‍රඥාව පහළ වෙනකොට කියන්නේ නුවණ පහළ වෙනකොට මුලාවෙන් මිදෙනවා. මෙච්චර කල් රැවටීමෙන් මිදෙනවා. එතකොට ඒකට මාර්ගය ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා මේ මට කියන හැම අනිත්‍ය බලන්න ඕන කියලා. නේද? ඔන්න කරන්න ඕන වැඩ. අනිත්‍ය. ඔව්. හැබැයි අනිත්‍ය බලන්න කලින් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. අනිත්‍ය කියන්නේ මොකද්ද? නিত্য නොවන ස්ථිර නොවන නේද? නিত্য කියන්නේ මොකද්ද? ස්ථිරයි කියන්නේ මොකද්ද? නিত্যයි. පවතිනවා
නේද?
පවතිනවා. සදාකල් වෙන්නත් පුළුවන් ටික කාලයක් වෙන්නත් පුළුවන්. ඒ කාලය තුල ස්ථිරයි, නিত্যයි. නේද? යම් කිසි කාලයකට නিত্যයි. ඒ කාලේ ඇති අපිට ඇලෙන්න. දැන් කෑම ටිකක් ගන්නව. ඕක මේ සදාකාලික තියා දවස් දෙක තුනක්වත් තියාගන්න බෑ. සමහර විට දවල් හදපු එක රෑ වෙනකොට නරක් වෙන ඒවත් තියෙනවා. ඒ වුණාට අපි ඇලෙන්නේ නැද්ද ඕකට? ඇලෙන අර තියෙන කාලේ ඇති ඇලෙන්න. නේද? එතකොට නিত্যභාවයක් යම් කිසි කාලයක තියෙනවා නම් ඒ කියන්නේ පැවැත්මක් දෙන්න පුළුවන් නම් ඒ ටිකයි තිය අපිට ඇලෙන්නේ. ඒතර පැවැත්ම කියන්නේ මොකද්ද? පවතිනවා කියන්නේ මීට පොඩ්ඩකට කලින් තිබිලා තියෙනවා, දැන් තියෙනවා, අනාගතේ ඉස්සරහටත් තියෙනවා. ඔකට නේද පවතිනවා කියන්නේ? ඔකට නේද නিত্য කියන්නේ? මේ කාලය තුල පැවැත්මක් දෙනවා. ඕකමයි භව කියන්නේ. පවතින භව. පවතින භව. ඒ කියන්නේ මහ ප්‍රාණ කරලා භව කරගන්න. භවය. භවය කියන්නේ මේ පවතින කාලෙට තමයි භවය කියලා අපි කියන්නේ. දැන් මනුස්ස භවය කියන්නේ මනුස්සයා ඉන්නවා කියලා හිතන කාලෙනි. ඉපදුන දවසේ ඉඳන් මැරෙන. නේද? මේ පවතින භවක් තියෙන්නේ මේ කාලෙ තුල. නේද? මරුණායින් පස්සේ අපි කියන්නේ පවතිනවා කියලා. ඉවරයි. භවයේ ඉවරයි. ඊළඟට වෙන භවය. ඊළඟ පුනර්භවය කියලා ඔය වචනත් හදාගන්න. නේද? එතකොට ඔන්න ඔය පවතින කාලය ඇති අපිට ඇලෙන්න. ඇලෙන්න හරි ගැටෙන්න හරි තණ්හාවට. මම තව මොකද කුකුලේ කුකුලෙක් ඉන්නවා. සද්දයක් ඇහුණා නෙවෙයි නේද? දැන් බලන්න, ඒ සද්දේ ඇහුණා කියන එක නෙමෙයි අපේ හිතට එන්නේ, කුකුලෙක් ඉන්නවා කියන එක. ඒ කියන්නේ දැන් අපි වැඩ ගොඩක් හිතෙන් කරන කරලා ඉවරයි, මවලා ඉවරයි. ඔව්, ඒ පුරුද්ද බලවත් කියන එක නේද ඔය පේන්නේ දැන්. දැන් ඔතන වැරද්දක් තියෙනවා කියනවා පේනවා නේද? සද්ද සංඥාවක් ඇහුණා විතරයි. ඔව්, කුකුලෙක්ව පේනවා හිතට, චිත්ත රූපේ පේනවා. ඒ චේතනාවලින් හදපු ටික නේද? සංස්කරණේ චේතනාවලින් කරපු සංකාර ටික. ඈ එළියේ සතර මහා ධාතු කුකුලෙක්ව හැදුවේ නිකන් එකෙක් නෙමෙයි. හිතට පෙන්න කුකුලා එළියේ ඉන්නවා කියලා හිතනවා නේද? සතර මහා ධාතු කරනවා. ඔව්, අර දැන් තියනනේ ඔර්ලෝසු තියනනේ ද ලාම් එක කුකුලා වගේ කෑ ගහන. එහෙම එකක් වුණා. හදලා ඉවරයි. හදලා ඉවරයි කියන්නේ ලෝකෙට අහු වුණා. ලෝකෙට අහු වුණා කියන්නේ මාරයට අහු වුණා. මොකද ඒ කුකුලක් දකින්න මෙහෙ කෙනෙක්ව හැදුවා. එහෙ කුකුලෙක් ඉන්න බව දැනගන්න මෙතන කාවද හැදුවේ? මාව. නේද? අරෙහි කුකුලෙක් ඉන්නවා කියනකොට ඌව දැනගන්න කවුද හැදිලා ඉන්නේ? මෙහි ඉන්න මාව අභ්‍යන්තරේ. බාහිරේ තියෙනවා කියනකොට අභ්‍යන්තරේ මම හදලා ඉවරයි. ඒ දෙපැත්තකට බෙදෙන එකමයි මුලාව. මේක හිත ඇතුලේම හැදුන දෙයක් කියලා කිව්වහම බාහිරයට යන්නේ නැහනේ, වෙන් කරන්න යන්නේ නේද? වෙන්කලේ නැත්තම් බාහිරයක් නැත්තම් අභ්‍යන්තරයක් නැහැ. බාහිරේ තියෙනවා නම් තමයි අභ්‍යන්තරේ තියෙන්නේ. බාහිරයක් පිහිටුවේ නැත්තම් අභ්‍යන්තරේ මම කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. පේනවද සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා? ඔක සද්ද සංඥාවක් විතරක් කළොත්, සංඥාව මිරිඟුවක් කළොත් බාහිර දෙයක් පිහිටන්නේත් නැහැ. ඒක අත්දකින්න අභ්‍යන්තර මම පිහිටන්නේත් නැහැ. පේනවද දැන් සමුදය යෙදෙනකොට පිහිටනවා. මාව පිහිටන්නේත් ඒකට හේතු යෙදෙන හින්දා, අපේ නොදන්නකම, අවිද්‍යාව. අවිද්‍යාව හින්දාමයි එළියේ දෙයක් පිහිටවන්නේ. ඒ දේ අත්දකින්න අභ්‍යන්තරේ මම හදන්නේ. ඔව්. දැන් බලෙන් කරන්න බෑ, දැක්කොත් දැක්ක පමණයි.
ඒක අවබෝධයෙන්.
දැන් ඔව්. ඇහුණොත් ඇහුණා පමණයි කියලා දැන් කුකුලෙක් ඈ ගහනවා ඇහුණා කියලා හිතා ගන්නවා. ඒක වැඩි දුර ගිහිල්ලා. ඇහුණා පමණ නෙමෙයි රූපෙකුත් හදලා. ලෝකෙත් හදලා ඉවරයි එතකොට නේද? දැන් පේනවද? ඔව්. අපේ වැරදි පුරුද්ද, අර බලු ආත්මේ පුරුද්ද, වතුරට බිලා පුරපු පුරුද්ද තාම තියෙනවා. ඉන්ද තයි සද්දය එනකොට අන්න කුකුලා කියන්නේ නේද? ඒ කියන්නේ ලෝකේ යන පුරුද්ද තාම තියෙනවා. මාරයට අහු වෙන පුරුද්ද තාම තියෙනවා. දැන් මායයට අහු වෙන්න මාව හදලා දෙනවා. සක්කාය දිට්ටි. සක්කාය දිට්ටිය තියෙනකන් ලෝකේ යනවා. ඒතර සක්කාය දිට්ටිය කැඩෙනකොට තමයි ඔන්න ආර්ය මාර්ගයේ ලෝකයෙන් ලෝකේ ඉක්මවා යන සම්මා දිට්ටි. කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින්න. හරි, පටිච්ච සමුප්පන්න වුණ කුකුලෙක් හිටියා කිව්වනම් එතකොට පෙර ඉඳලා නැහැ. පෙර නොතිබීම හටගත්තේ. සද්ද ඇහෙන මොහොතේ විතරයි හටගත්තේ. ඇයි හිතේ ඇති වුණේ සද්ද ඇහෙනකොටනේ? දැන් කුකුලෙක් ඉන්නවා කියලා දැනගත්තේ සද්ද ඇහෙනකොට. ඒක පටිච්ච සමුප්පන්නයි. ඒක එහෙම්මම නිරුද්ධයි. ඒ හදපු හිත එහෙම්මම නිරුද්ධයි. ඇහුණා විතරයි. එතකොට පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් කුකුලෙක් ඉන්නවා කියලා හිතුන එක කලින් තිබිලා නෙමෙයිනේ, සද්ද ඇහෙනකොටනේ ඒ හිත පහළ වුණේ. පෙර නොතිබීම හටගත්තා. ඒක ඊළඟ හිත එනකොට අර හිත ඉතුරු නැතුවම නිරුද්ධයි. ඔන්න අහුවෙන්නේ නැහැ ලෝකෙට. ඊට පස්සේ පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඔන්න තව අවබෝධයක්. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. අතීතේකුත් නැහැ, අනාගතේකුත් නැහැ, තව ටිකක් දකින්නකොට වර්තමානෙත් නැහැ කියයි. වර්තමානෙත් එළියේ පිහිටියේ නැහැ. වර්තමානේ සද්ද සංඥාව විතරයි, ඒක මිරිඟුවා. ඔව්. ඒ කියන්නේ එළියේ දෙයක් තියන්න යන්නේ. සංඥාව මිරිඟුවා. සද්ද සංඥාවක් ඇති වුණා. ඒ සංඥාව පටිච්ච සමුප්පන්න. එච්චරයි. හේතු යෙදුන හින්දා එහෙම දැනගත්තා. ඕක බලන්න. ආයේ මෙනෙහි කරන්න. ඕක තමයි විදර්ශනාව. ඔය ටික කරන්න පුළුවන් කමාව කියන්නේ, ඒ කියන්නේ හැම මොහොතෙම ඕක දකිනවා කියන එක නෙමෙයි. එක සැරයක් හරි නුවණින් බලන්න පුළුවන් කියනවා කියන්නේ මේ සම්මා දිට්ඨියාව. නේද? ඒ බලන මොහොතට සම්මා දිට්ඨිය තියෙනවා. අපි පරණ පුරුද්දේ ඉන්නකොට සම්මා දිට්ඨිය නැහැ. ඔන්න සෝවාන් වුණ කෙනාගේ ලක්ෂණයි. නුවණින් මෙනෙහි කරනකොට සම්මා දිට්ඨිය ලෝකෙට අහු වෙන්නේ නැහැ. පරණ පුරුද්දෙන් ඉන්න වෙලාවට ලෝකේ සියලුම ඒ කියන්නේ ඇලීම් ගැටීම් තියෙනවා. නුවණින් බලනකොට ලෝකෙට අහු වෙන්නේ නැහැ. පවත්ව ගන්න පුළුවන් නම් නිවන් දැක්කා. සෝවන් වුණා කියන්නේ දැන් නුවණින් බලනකොට ඔක දකිනවා. මේ පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙන. හැම දෙයක්ම කියන්නේ ආයතන 6. ඔච්චරයි. එච්චර දුර නොගියත් මේ රූපය ගැන හිතන්න. ඉස්සෙල්ලා රූපය හොඳට කඩා ගන්න, වෙන් කරගන්න. අපි මේක හිතෙන් හදන දෙයක් නේ කියන එක. එතකොට ඒ හිතෙන් හදන දෙයක් කිව්වම ඒක කලින් තිබිලා නෙමෙයි, පෙර නොතිබීම හටගත්ත හිතක්, ඉතුරු නැතුවම නිරුද්ධ වුණ එක. එතකොට ඇලෙන්න ගැටෙන්න දෙයක් පිහිටනවද? නැහැ. ඒක තමයි ලෝකෝත්තර වෙනවා කියන්නේ. දැන් සම්මත ලෝකයේ ඉක්මවා යනවා. මෙච්චර කල් ඇහැ මුලා වෙලා හදපු ලෝකයේ අපි ඉක්මවා යනවා. ඇහැ ඉක්මවා යනවා. ඔව්. පරමාර්ථය. පරමාර්ථය. නියම ඇත්ත අවබෝධ කරගන්න. පැහැදිලිද? දැන් ඕක ඒ කියන්නේ මේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය. දහම අහලා තේරුම් ගන්න එක. ඒක හැම මොහොතෙම දකින්නවා කියන එක වෙනම කතාවක්. එහෙම වෙනවද කියලා දැන් නුවණින් බලන්න ඕන. අවබෝධයෙන් අපි දැන් අපි දැනට බලන්න වෙන්නේ රැවටුණාට පස්සේ. පුරුද්දට රැවටුණා, ඒ වුණාට උතන උනේ මෙහෙම දෙයක්. අන්න එහෙම දකින්න පස්සේ දකින්න පුළු පුළුවන් වෙලාවට එහෙම හිතන්න බලන්න. අපරණ පුරුද්දට එළිය කුකුලෙක් ඉන්නවා කියලා හිතුණා, ඒනට උතන උනේ සද්ද ඇහුණා විතරනේ. සද්ද සංඥාව හටගෙන නැති වුණානේ. ඒක මිරිඟුවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර මිරිඟුවට එළිය දෙයක් තියෙනවා කියලා හිතන එක මෝඩකමක්. ඔන්න ඔය ටික හිතන්න. ඕක හිතනකොට හිතනකොට ඔය දැන් දන්නවට වඩා ඕක අවබෝධ වෙයි, දකින්න පුළුවන් වෙයි. දැන් අහපු දේ දැනගන්නවා. ඥානතෝ පස්සතෝ. පස්සතෝ කියන්නේ තමන් තුලින් ඒක දකිනවා. මේක තමයි ඇත්ත. දැන් මං කියන හින්දා ඇත්ත කියලා හිතනවා. ඒක තමන්ගේ දැනුම නෙවෙයි, තමන්ගේ අවබෝධය නෙවෙයි. දැනුමක්, පිටින් ගත්ත දැනුමක්. නේද? ඒක නුවණින් බලනකොට බලනකොට ඔක තමන්ගේ අවබෝධයක් වෙන. ඒකට ඥානතෝ පස්සතෝ. අහගත්තු දේ දකින්න ඕන. දකිනකොට ඉතින් ඕක ඕනනම් තව කෙනෙකුට කියන්න පුළුවන්. කියා දෙන්න පුළුවන්. නේද? කටපාඩම් කරගත්තොත් ටිකක් වෙලා අනේ දැන් මතක නෑනේ ඕක. දැක්ක දේ එහෙම අමතක වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ අවබෝධ කර. පටිච්ච සමුප්පාදේ දකින්න ඕන. පටිච්ච සමුප්පන්න බව. ඒතර දැන් මම පටිච්ච සමුප්පාදේ කියන්නේ අර වචන කොට නෙමෙයි. ඒක අමතක වෙයි ඔය පාඩම් කරගෙන හිටියට. අවිජ්ජා පච්චා සංඛාර ඔය මතක් කර කරණ කියන්නේ. ඕ. ඉතින් ඒ දැනුම දැන් දකින්නවා කියන්නේ මේ හේතු තියෙනකොට ඵලය. මේ හේතු යෙදුනේ නැත්නම් ඵලය නැහැ. යංකින්චි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. මේ සමුදය යෙදෙනකොට ඵලය තියෙනවා, සමුදය දෙන්නේ නැත්නම් නිරුද්ධ. තේරුණාද? අන්න ඔක දකින්නවා කියන එක. දැන් ඕක දැක්කොත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක දකින්න ඕනේ දැන් රැවටෙන තැන් වලට. රැවටෙන තැන් කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මන. ඒක හැම එකටම හැම මොහොතෙම දානවා කියන එක කරන්න බෑ. මේ මට්ටමේදී. මේ මට්ටමේදී අපිට පුළුවන් එකක් අරගෙන ඔය එකක් අරගෙන ඒක හිමීට හිතන්න. මේ පරණ පුරුද්දටයි ඔහොම හිතුවේ. මේක ඇත්ත ස්වභාවය මෙන්න මේකයි. ඔව්. ඔව්. ඒකෙන් සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒ කියන්නේ නුවණින් බලන මොහොතේදී අහුවෙන්නේ නැහැ ලෝකෙට.
අර තත්ත්වය කියන්නේ මොකක්ද ඒක? ඒක
දැන් ඒ හින්දා තමයි දැන් සෝවාන් වුණාට ඇලීම් ගැටීම් නැති වෙන්නේ නැහැ. මොකද පරණ පුරුද්ද ඉන්නකොට මුලාවේ ඉන්නේ. පුරුද්ද බලවත් නේද? අර මුලා වෙලා පාවිච්චි කරන විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වෙලාවේ අපේ සිහියයි නුවණයි පිහිටන්නේ. දැන් රහතන් වහන්සේගේ හැම මොහොතෙම ප්‍රඥාව යෙදිලා රැවටෙන්නෙම නැහැ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධයි. කියන්නේ ඇත්ත ඇති හැටිමයි දකින්නේ. සෝවාන් කෙනාගේ එහෙම නෙමෙයි. නුවණින් බලනකොට ඇත්ත ඇති හැටි දකින අනිත් වෙලාවට රැවටිලා. ලෝකෙට අහුවේ. සංඥාව නිරෝධ පැත්ත තියෙන්නේ. අපිට තියෙන්නේ සමුදය පැත්ත. අපිට සමුදය යෙදිලමයි මේ ඵලය හටගෙනමයි අපට පේන්නේ. බාහිර ලෝකෙමයි අපිට පේන්නේ. කියන්නේ ආයතනයක් පාවිච්චි කරනකොට බාහිර ලෝකෙට අහු වෙලාමයි අපි ඉන්නේ. නේද? අර බල්ලා වතුරට ඉබෙනකොට අන්න ඉන්නවා බල්ලෙක් කියන ඒ වටේම. ඔය දෝක දැන් එහෙම බැරි වෙන්න බෑනේ දැන් ඔය කියන දේ හරියටම දැක්කන. ඒක මෙහෙම දෙයක්. දැන් බල්ලා දැන් ඒක Tamanට හිතෙන හිතට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට තේරුම් ගියොත් ආයේ මෙනෙහි කර කර ඉන්න ඕනේ නැහැ. දැන් අපට ඒ ප්‍රත්‍යක්ෂ නැති හින්දායි සරින් සරේ අර භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. ඈ නිතර නිතර මෙනෙහි කරන්න. ඒ අවබෝධය එනකන් වැඩේ තියෙන්නේ දැන් මේ જાතියේ බණ අහන්න ලැබෙනවා අඩුයි. එහෙනම් තමයි මම ඔය ඒවට අදාළ ඒවා දුන්නේ. හරි. ඒවා වැඩිපුර අහන්න. පටිච්ච සමුප්පාද ගැන කතා කළාට මේ පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන් නෙමෙයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඔව් ලෝකෙට අයිති දෘෂ්ටියෙන් කතා කරන්නේ.
සමහර
වැරදි අවබෝධයකුත් ඒකෙන් ඇති වෙන්න පුළුවන් මේ ටිකක්. ඔව් ඒ කියන්නේ දැන් ඒවා අහන එක මේ නරකයි කියනවා නෙමෙයි. ඒ වුණාට අපි දැන් එතනින් එහාට හොයන්න ඕන. ඔය වචන ටිකේ තේරුම දැන් දන්නවනේ. ගොඩාක් වෙලාවට ඔය වචන ටිකේ තේරුම අහන්න ලැබෙන්නේ මේ අවිද්‍යාව හින්දා, සංකාර, සංකාර හින්දා. ඔහොමම ඔව්. දැන් ඊට වඩා ගැඹුරක් තමන් ප්‍රත්‍යක්ෂ කරනකොට දකින්න. අර වචන ටික කටපාඩම් කිරීම නෙවෙයි එතකොට ඉන්නේ. ඔව් වචන ටික දන්නේම නැති වුණත් කමන්නේ. මෙන්න මේ අවබෝධය ආවන. මේ දෙපැත්තකට බෙදනවා, එළියේ දෙයක් පිහිටවනවා. ඒවා දෘෂ්ටිගත වෙලා කරන දේවල්. කියන එක දකින්න පුළුවන් නම්. ඈ? උපමා මතක් කර කර තමයි ඔය කරන්න වෙන්නේ. මොකද අපේ පරණ පුරුද්දට අපිව ලෝකේ ගෙනියන එකමයි කරන්නේ. ඔව් පටිසෝතගාමි මේ ලෝකේ යන විදිහ අනුසෝතගාමි අනුව යනවා. දැන් විරුද්ධ උඩුගම් බලා පීනන්න තියෙන්නේ. අනිත් හැමෝම යන්නේ අනිත් පැත්තට. අනිත් හැමෝම ලෝකේ දකින්නේ අනිත් පැත්තට. ඒකනේ අර නියපොත්තට ගත්ත වැලි කැට ටිකට එන්න ලේසි නෑනේ. මොකද වටේව තියෙන්නේ පොළවේ තියෙන වැලි කැට. ඒව එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. නේද? ධර්මය අහලා විමසන්නේ බොහොම සුළු පිරිසක්. ඒතකොට ඒ කට්ටිය එක්ක එකතු වුණොත් විතරයි ඕව කතා වෙන්නේ. නේද? දැන් අන්න ඒ මට්ටමට එන්න ඕන. ඒකයි ඕව නිතර නිතර මෙනෙහි කරන්නේ. ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන දැන් හම්බ වුණහන් ඕව ගැන සාකච්ඡා කරන්න. වෙන අය එක්ක කතා කරනවට වඩා ප්‍රමාද වෙන්න හොඳ නැහැ.
ප්‍රමාද වෙන්න හොඳ නැහැ.
හයි. මේ මේ මේක අවබෝධ කරලේ නැත්තම් මං කියේ සතර අපායයි තමයි. අය දන්නේ නැහැ කියන්න තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. මෙච්චර පොඩ්ඩනේ දැන් සුගතියේ යන්නේ. ඉතින් ඔන්න ඔය බය ඇති කර ගන්න ඕනේ. ඒ බය තමයි උදව් වෙන්නේ අප්‍රමාද වෙන්න. හරි. ඒකයි දැන් මේ 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 වෙලාව ඔබවා අවබෝධ වෙනවා. දැන් බුදු කෙනෙක් බුද්ධත්වයේ ලබන වෙලාව තමයි මේ. හා පෙර යම් කිස. නේද? දැන් ඕවා ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න. දැන් ඔය කියන දේවල් ටිකක් තේරෙනව නේද වෙනදට වඩා? ඒ වෙනස තමයි. ඒක තමයි. ප්‍රඥාව වැඩෙනවා කියන්නේ මොළේ පෑදෙනවා තමයි. නෑ ඕක ඕක තමන් තමන් යදන්න ඕනේ මේ පේන දේ ඔය තියනවද? තියනවා කියන්නේ අපේ සසර පුරුද්ද. ලෝකෙට ආйти දැක්ක. මෙච්චර කල් ලෝකෙ ආපු හැටි. ඈ? පටිච්ච සමුප්පන්න බව කියන්නේ පෙර නොතිබීම හටගත්තා. ඒ කියන්නේ දැකීම නිසාමයි ඔහොම හිතුනේ. අර දැන් වතුරේ ඉන්න බල්ලා වගේ. පෙනුන නිසානේ දැනගත්තේ. එතකොට අපි දැනගන්න කලින් ඕක ගැන ඒ හිතෙන් කියන කතා ටික. පෙර පුරුදු. නේද? එහෙම හිතන්න ඕන. මේ බලන නිසා පේනවා මිසක් තියෙන නිසා පේනවා නෙවෙයි. අපි ඉන්නේ තියෙන හින්දා පේනවා කියන දෘෂ්ටි. තියෙන හින්දා නෙවෙයි බලන නිසායි දැනගත්තේ. බැලුව නිසා පෙනුණා මිසක් තියෙන හින්දා පෙනුණා නෙවෙයි. අන්න ඕ ආයතන හය නිසා හුණා. ආයතන හයේ රැවටිලා. එතකොට ඔන්න ඕක කඩා ගන්න ඕනේ ඒව තමයි දැන් මෙනෙහි කරන්න ඕනේ. රැවටෙනවා කියන එක නුවණින් දකින්න ඕනේ. හරි. රැවටෙන හින්දා රැවටීම කියන්නේ ලෝකෙට ආйти දැක්ම. ලෝකෝත්තර නැත්තම් ලෝකයේ ඉක්මවා දැක්ම කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව නැත්තම් ධර්මයට අනුව දැකීම. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ දකින මොහොතේ පටිච්ච සමුප්පන්න වෙලා. ඊට පොඩ්ඩකට කලිනුත් නැහැ. මොහොතකට පස්සෙත් එහෙම සිද්ධියක් නැහැ. හරි. එතකොට නিত্য සංඥාවට වැටෙන්නේ නැහැ. නিত্য කියන්නේ මොහොතකට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවානේ. නিত্য වෙන්නේ නැහැ. මේ පෙර නොතිබීම හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධයි. අනිත්‍ය. නিত্য නැහැ කියන්නේ අනිත්‍ය. මේ දකින්නේ අනිත්‍ය බව. ඔව්. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒ සංඛාරණි තියෙන්නේ හිතේ සකස් කරපු ටිකනේ. ඒවයි ලක්ෂණේ තමයි පෙර නොතිබීව හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒකට හට ගැනීම නිරුද්ධ වීම දකින්න. උදය වය. හට ගැනීම නිරුද්ධ වීම. ඒ ඔය තමයි විදර්ශනා ඥාන කියන්නේ. හට ගන්න ස්වභාවයයි නිරුද්ධ වෙන ස්වභාවයයි පැවැත්මක් දෙන්න බෑ. පැවැත්මක් දෙන්න ගියොත් නিত্য සංඥාවට වැටෙනවා. මේක අනිත්‍ය දැක්කේ නෑ. ඒක හින්දා අනිත්‍ය මෙනෙහි කරන්න කියනවා. සසර. ලෝකෙට ආйти දෘෂ්ටි. ඔව්. ආපු පුරුද්දට යනවා ඉස්සරහට. ආයි බල්ලෙක් වෙලා උපදී. පුරුද්ද තව තව ගෙනියනවා නේද? ඒ කාලේ ආපු පුරුද්ද තව ගෙනියනවා. බල්ලෙක් වෙලා කියනකොට ටික හිතට වදිනවා නේ. මිනිස්සෙක් වෙලා ආපු පුරුද්ද කිව්වනම් ගණන් ගන්නෑ. අර හිතට වදින්නම අර ඔක දෙන්න ඕනේ. තමන්ව නැතිව කරලා දාන විදිහට හිතන්න ඕනේ. බලු කරලා දාන්න. නැත්තම් මාරයට අහුවෙන්නේ. අපි නිකන් හිතුවා තා දෙවියොත් කරන්නේ ඕකනේ. ඉතින් අපි කළාට මොකද? එහෙම හිතෙනවා. බල්ලගේ දෘෂ්ටියමයි තාම ඉන්නේ. එහෙම කිව්වහම ඕක අතාරින්න හිතෙනවා.
දැන් අපි අර හාන්දුවෙන් කර බලකට ඉන්වෙස්ට් කරනවා කියන්නේ මාරක් හාන්දුවයි කියන්නේ. ගොඩක් ඉන්වෙස්ට් කරනවා
කියන්නේ. ඒක ලං වෙනවා කියනවට වඩා මාරයට අහු වෙනවා.
අහු වෙලා.
හැම මොහොතෙම දැන් මාරයා එක්ක ඉන්නේ ඔය ලෝකෙට අහු වෙනවා. පැවැත්ම දීපු ගමන් මාරයට අහු වෙනවා. කියන පවතින දෙයක් පිළිගත්තු ගමන් මාරයට අහු වුණා. ලෝකෙට අහු වුණා කියන්නේ මාරයට අහු වුණා. කෙලස්ම තමයි. පවට නැඹුරු වුණත් පිනට නැඹුරු වුණත් මාරයට අහු වුණා. ඒ අර මූලික ප්‍රතිපදාවේදී යෝග කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කඩා ගන්න. නියත මිත්‍යා දෘෂ්ටිය ඒකෙන් මිදෙන පිම්පව් ගැන විශ්වාස කරනවා. ඒක වැරදි නෑ, ඒක හරි. ලෝකේ යනකම් පිම්පව් වලට විපාක තියෙනවා. ලෝකෝත්තර වෙනකොට මේ පිම්පව් දෙකෙන්ම ඉක්මවා යනවා. ලෝකෙට අහු වෙන්නේ. ලෝකෙට අහු වෙන අයට තමයි පිම්පව් වලට විපාක. හරි. ලෝකෝත්තර දැක්මේදී කර්ම කරන එකම නවත්තනවා. කුසල අකුසල දෙකම අයින් වෙනවා. කියන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා නැහැ. ඇත්තරයි. නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම් තමයි ওই මුලාවෙන් කරන සංඛාර ටික තියෙන්නේ. ලෝකෙට අයිති දේවල් හදන්නේ. ඇත්ත ඇති හැටි දැනගන්නකොට මුලාවෙන් හදන සංඛාර නැහැ. ඒවට ඇලෙන්නේ නැහැ. ඒවට තණ්හා කරන්නේ නැහැ. ඔව්. එහෙම ඒ කඩ කඩ තෝරලා වේරලා ගන්න බෑ. ඔය තණ්හාව හරි සියුම්. දැන් සද්ද ඇහෙනකොටම අපිට හැරිලා බලන්න හිතෙනවා නේද? ඇයි හැරිලා බලන්න හිතෙන්නේ? ඇහුන දේ දකින්න පුළුවන් කියන මුලාව. ඒකට ආයතනයක් උපද්දන්න තියෙන තණ්හාව. බලනවා කියන්නේ තණ්හා. එතකොට දෙයක් කියනකොටම තණ්හාව අහුවෙලා. නේද? සද්දය ඇහෙනකොට මුලා වෙන්නේ දෙයක් පිහිටවන්නේ. දේ පිහිටනකොටම තණ්හාව ඇවිල්ලා තව ආයතනකින් ඕක අද්දගින්න තණ්හාව තියෙනවා. ඒ තණ්හාව එක්කමයි ඒක වෙලා තියෙන්නේ. ඔව් ඒ දාන්නේ තණ්හාවේ. ආයේ ඒක අත්දකින්න නිකන් ආසාවක් තියෙනවා. එතකොට ඒ තණ්හාව නිසාමයි ඔක දිගින් දිගට ගෙනියන්නේ. ගැට දානවා කියලා කියන්නේ සිබ්බණිය. මහුංකාරිය. මහනවා කියන්නේ ගැට දානවා නේද? මහුංකාරිය තමයි තණ්හාව. නූලෙන් ගොතනවා. ගැට දානවා. තණ්හාව. අර ඒක අර ගොඩක් රළු මට්ටමේ එක. දැන් මේ කියන්නේ බොහොම සියුම්. ඔව් මේක ලෝකයි ලෝකේ මිදීමයි මේ කියන්නේ. ලෝකෝත්තර මට්ටමේදී තණ්හාව කියන්නේ දැන් අපිට ඇහැක් උපද්දන්න කැමැත්තමයි තණ්හාව වෙන්නේ. ඇයි ඇහැක් උපද්දන්නේ? අර තියෙන දේ දකින්න. තියෙන දේ කිව්වේ මුලාවෙන් හදපු දේ, අවිද්‍යාවෙන් හදපු දේ. ඒ අවිජ්ජා පත්‍ය සංඛාරය කියන්නේ දෙයක් පිහිටවනවා එළිය. දැන් මේ ආයතනයක් වැඩ කරනකොට තේරුම් ගන්න එළියේ දෙයක් පිහිටවන්න බෑ. සංඥාව මිරිඟුවක් විතරයි. රූප සංඥාව වෙන්න පුළුවන්, සද්ද සංඥාව, ගාන සංඥාව, රස සංඥාව ඔක්කොම මිරිඟු ස්වභාවයන්. සංඥාව මිරිඟුවක් බුදුරජාණන් වහන්සේ සඤ්ඤාව මිරිඟුවක් ඒක කෙලින්ම කියලා තියෙනවා. මරීචි කූපමං සඤ්ඤා. මිරිඟුවට තමයි උපමා කරන්නේ. මරීචි කියන්නේ මිරිඟුවට උපමා කරනවා. මිරිඟුවට උපමා කරනවා සඤ්ඤා. සඤ්ඤාව මිරිඟුවක් වගේ. මිරිඟුවක් වගේ හොඳට තේරුම් ගන්න. පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි බාහිරේ, එහෙම ඇත්තට නැහැ. එතෙන්ට ගිහින් බැලුවොත් නැහැ කියන එක තමයි මිරිඟු. ඔව්, ඒ අනිත් උපම. ඒවත් ඔවට ගලප ගන්න පුළුවන්. මේ මේ කතාව බලන්නකො. මේක පැහැදිලි නේද? සංඥා මිරිඟුව කියන එක. බාහිරේ තියනවා වගේ පෙනුනට එතෙන්ට ගියාම නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ පෙනුනට වතුරට බැහැලා බැලුවොත් අහු වෙන්නේ නැහැ. මිරිඟුවක්. සංඥා මිරිඟුව. ඒත් මිරිඟුවේ මිරිඟු ස්වභාවය නොදන්නකම හින්දා තමයි ලෝකෙට අයිති දෙයක් කියලා මුලා වෙන්නේ, අල්ලගන්න. පැහැදිලිද දැන්? ඔක මෙනෙහි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ පටලෝ ගන්න නැතුව හිතන්න. හැම එන එන හිතට බලන්න නෙමෙයි මේ කියන්නේ. එකක් අල්ලගෙන දැන් මේ සද්දය ඇහෙනකොට ෆෑන් එකක් කියලා හිතනවනේ. ඔකට දාන්න. ඔව්, එකක් කරන්නකො අනිත් ඒවා පැත්තකින් තියලා. එකක් එකක් තේරුම් ගන්න. එකක් තේරුම් ගත්තා නම් එතනින් සම්මාදිට්ඨිය එනවා. සම්මාදිට්ඨියාව කියන්නේ සතර අපායෙන් ගැලවුණා. ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. බුදු දහමෙන් ආර්ය මාර්ගයට වැටුණා. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අනිවාර්යෙන් සෝවාන් වෙනවා. මේ කාටවත් නවත්තන්න බෑ. මාර්ගයට වැටුණා. ඈ? අවුලෝ. ඔව්, ලෝකෝත්තර ජීවිතේට ඔය අදාළ නැහැ.
අපි දැන් අකුසල් කරනකොට හිතන පින හොදයි කියලා. දැන් පින ගැන හිතනකොට අපි දන්නවා ඉතින් හර සාධයක් හිතක් තියෙනවා
කියන්නේ. ඔව්. පින ගැන හිතන්නෙම නිකන් තණ්හාවකින් ලෝකෙට ආйти නේද? මේ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙවෙයි. ලෝකෝත්තර தත්ත්වේ ප්‍රඥාවෙන්ම ගන්න ඕන එකක්. දහම අහලා දැකලා.
ඒ සරටම් වඩා
ඉන්නේ. ඔව්, කුසල් පැත්තෙන් භාවනාමය කුසලේ වැඩි. ආමිස එකට වඩා ප්‍රතිපත්ති පූජාවේ අනුසස් වැඩි. ඒ ලෝකේ මට්ටමින් ගත්තොත්. හැබැයි මේක ලෝකෝත්තර දැක්ම එනකොට ඒ අනුසස් අපට වැඩන්නේ. ඒ සෝවාන් වීම අර සක්විති රජකමටත් වඩා ලොකු වටිනවා නේද? දිව්‍ය ලෝකේ සක් දෙවියෝ වෙනවටත් වඩා වටිනවා. සෝවාන් වෙන එක
සක්විති වෙලා තපාගත වෙන්න පුළුවන්.
ඔව්,
සක්විති තපාගත වෙන්න
පුළුවන්. ඔව්, බ්‍රහ්ම රාජයේ වුණත් තපාය යනවා. සක්‍රිය වුණත් තපාය යන්න පුළුවන්. සෝවන් උන් නැත්තම්. ඔව්, මෙහෙමයි. ඕකේ දෙකොටසක් ඉන්නවා. සම්මාදිට්ඨිය හදාගෙන ගිය කොටසකුත් බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. සම්මාදිට්ඨිය හදාගෙන ගිය කොටසකුත් දිව්‍ය ලෝකවල ඉන්නවා. මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවා. දහමක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්තු අය. ඒගොල්ලෝ ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. දහම අහලා සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගයට වැටුණා අය. ඒකයි කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. කොහේ ගියත් සතර අපාය යන්නේ නැහැ, දුගතිය යන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මාර්ගයේ වැඩෙනවා. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ. සෝතේට වැටුණා. නිවන කරා යන මාර්ගයට වැටුණා සෝතාපන්න. ආර්යෙක් වුණා කියන්නේ ඒකනේ කියන්නේ නේද? ආර්ය මාර්ගයට වැටුණා. ඔව්. ඒකට ආර්ය සම්මාදිට්ඨිය ආවා කියන්නේ ආර්යෙක් වුණාම තමයි. ඒකයි මේක මේ සුළු දෙයක් නෙමෙයි මේ මෙනෙහි කරන්න කියන්නේ. මේ දහමේ ප්‍රයෝජනේ ඔතන තියෙන්නේ. ඔකට මහා ගොඩක් දැනගන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔක බොහොම කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා නේද? ආයතන පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ආයතන කියන්නේ මේ ඇහැ කන නාසය ওই ටිකනේ. ඕවා වැඩ කරන හැටි දකින්න. මේවා මොනවද කියලා දකින්න. එච්චරයි. ඔව්. ඔව් දැන්. අපි ඉතින් දිත්තේ දිත්ත මත්තම් කරන්න යනවා ඒක තේරුම් ගන්න නැතුව. ඒවා යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට තේරුමක් නැහැ. ලෝකෙට අහු වෙලා නැහැ. පින්පව් වලට තේරුම් තියෙන්නේ ලෝකේ විශ්වාස කරන අයට විතරයි. සංඛාර කිරීම නැවැත්තුවා. අවිජ්ජා පත්‍ය සංඛාර යෙදෙන්නේ නැහැ රහතන් වහන්සේට. සංඛාර කරන්නේ නැහැ. ඒකනේ අවිද්‍යාවෙන් කරන දේවල් ටික නෑ. ලෝකේ හදන්නේ අවිද්‍යාවෙන්. ඒක ලෝකේ හදන්නේ නෑ. අටලෝ දහමට අහු වෙන්නේ නෑ. ලෝකෙට අයිති ධර්මවලට අහු වෙන්නේ නෑ. ඔව්. දැන් චතුරාර්ය සත්‍ය කිව්වට ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. එක එක මට්ටමෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ ප්‍රඥා මට්ටම අනුව වෙනස් වෙනවා. එතකොට ඒකේ නිවැරදි දැක්ම තමයි සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨියාව කියන්නේ නිවන් අවබෝධ කළාම නෙවෙයි.
අවිද්‍යාව
තව කරන්න වැඩ තියෙනවා.
අවිද්‍යාව අඳුරගත්තනේ.
අවිද්‍යාව අඳුරගත්තා. අවිද්‍යාවෙන් කරන මුලාව අඳුරගත්තා. අවිද්‍යාව දුරු වුණා නෙවෙයි. ඒක නුවණින් මෙනෙහි කරන මොහොතේ අවිද්‍යාව යෙදෙන්නේ.
මේ මාර්ගයට අවතීර්ණය
වෙනවා. ඔව්. ඒතර මාර්ගේ වඩන්න ඕනේ ඒක සම්පූර්ණයෙන් දුර වෙනවා. ඒ වැඩිම තමයි විදර්ශනය කියන්නේ. විදර්ශනය කරන්න බෑ ධර්මය අහලා දැනගත්තේ නැත්නම්. දැන් ඔක දැනගත්තාමනේ බලන්න පුළුවන් නේද? මෙනෙහි කරන්න පුළුවන්. ඒකයි ධර්මය අහන්න දකින්. එහෙම කෙනාට තමයි ඊළඟට ඔකේ භාවිතා බහුලී කතා. නැවත නැවත යෙදෙනකොට අර ආශ්‍රව ටික ප්‍රහාණය වෙනවා. තියෙන ටික. ඒවා තමයි එක එක මාර්ගඵල වෙන්නේ. ඒක ඒ වයි නැවත නැවත මෙනෙහි කරනකොට යෙදෙනකොට අවබෝධ එනවා කියන්නේ ඊළඟට මාර්ගඵල. ඉස්සෙල්ලා එනවා විදර්ශනා ඥාන ටික. දැන් හටගන්න නිරුද්ධ වෙන. උදය වය. තන අනිත්‍ය සංඥාව තමයි මේ දැන් යොදන්නේ අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය කියන්නේ නිට්ටය කරන්න බැරි බව. ඒක ටිකක් වරද්දගෙන තියනවා තියන දේ වෙනස් වෙනවා කියලා. ඒක නෙමෙයි මේ. තියන දේ කියනකොට නිට්ටය කරලා ඉවරයි. සාස්වත දෘෂ්ටියට වැටිලා ඉවරයි. ඇත කියන දෘෂ්ටියට වැටිලා ඉවරයි. මොකක් හරි තියෙන දේ වෙනස් වෙනවා කියන එක නෙමෙයි ඔය කියන්නේ. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මොහොතක්වත් නිට්ටය කරන්න බෑ. අනිත්‍ය. තේරෙනවද? මොහොතක්වත් ප්‍රයත්නක් දෙන්න බැරි ස්වභාවයමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒක නිට්ටය. නිත්‍ය එකේ විරුද්ධ පැත්තමයි. නිත්‍ය කියන්නේ පොඩි පැවැත්මක් හරි දෙනවනේ. අනිත්‍ය කියනකොට එහෙම පැවැත්මක් දෙන්න බෑ. ඒ හේතු යෙදෙනකොට විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙන අර වතුරේ ඡායාව වගේ. ඕනම දෙයකට පටිච්ච සමුප්පන්න ඕනම දෙයකට. ඈ ඒත් එහෙමමයි. දැන් සද්ද ඇහිලා කුකුලෙක් ඉන්නවා කියන්නේ කුකුලා ඔය අනිත්‍ය. කුකුලා මොහතකටවත් එළියේ පිහිටවන්න බෑ. ඒ වගේත් එහෙමයි. දැන් ගඳ සුවඳක් එනකොට කේක් සුවඳක් එනවා. කරවල බදිනවා එනවා සුවඳ. තමයි
කරවල මොහොත් ගන්න බදින්නේ.
ඔව් දැන් ඒකට අපි මේ ගඳස් සුවඳක් ගැන නෙමෙයි හිතන්නේ, එළියේ තියෙන දෙයක් ගැන නේද? ඒ ගඳ
සුවඳ
ගහන සංඥාව ගත්තට අපි හිතන්නේ එළියේ තියෙන කරෝල ටිකක් ගැන. එතකොට අන්න ඒක පටිච්ච සමුප්පන්නයි කියලා දකින. ඒ කියන්නේ මේක දැනෙනකොට හිතුණා විතරයි. මේ දැනෙනකොට හිතෙනවා විතරයි. හිත කියනවා විතරයි. ඒක නිත්‍ය කරන්න යන්න හොඳ නැහැ. නිත්‍ය කළොත් තමයි ඒ තියෙන දේ ගැන ඔන්න නමක් දීලා මේ මොනවද මොනවද ඔන්න දිගින් දිගට යනවා. නේද? එතකොට ඒ තියෙනවා කියලා හිතන එක අනිත්‍යයි කියන එක නුවණින් හිතුවොත් ඔන්න මේ පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මොහොතක්වත් ඒක පවතින්නේ නැහැ. අන්න අනිත්‍ය සංඥාව වඩනවා. ඒ කියන්නේ අනිත්‍ය සංඥාවෙදි කියන්නේ මේ රූපය මොකද්ද? රූපේ අනිත්‍ය දකිනවා කියන්නේ රූපය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට රූප සමුදය තේරුම් ගන්න ඕනේ. සමුදය යෙදෙන්නේ නැත්නම් නිරුද්ධයි. ඔන්න ඕක බලන එකට කියන අනිත්‍ය සංඥාව වඩනවා කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපා අත්තංගමෝ. අත්තංගම කියන්නේ නිරුද්ධ බව. ඔන්න ඕක මෙනෙහි කරන කෙනා අනිත්‍ය සංඥාව, රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා පැහැදිලි කරනවා. ඒක වෙනම සූත්‍රයක් තියෙන අනිච්ච සංඥා සූත්‍රය. අනිච්ච සංඥා සූත්‍රය ඕක කියවන්නේ. ඔව්. එයා අස්තංගමය කියන්නේ අත්තංගමය. ඒ කියන්නේ නොපිහිටන බව, නිරුද්ධ බව. දැයි කුකුලා පිහිටුවා නේද? දකින්න ඕනේ ඒ හිතක් ඇති වුණා නැති වුණා අනිත්‍යයි. අනේ දැන් දාන්න ඕනේ. ඒක අනිත්‍යයි කියන්නේ මොහතකටවත්. ඒ කියන්නේ මේ මොහොතේ පටිච්ච සමුප්පන්න වුණා මිසක් ඒකට පෙර නොතිබීමයි හැටගත්තේ. ඉන්න කුකුලා කෑ ගැහුවා නෙවෙයි. ඒ පෙර නොතිබීම අපේ හිතේ හැටගත්තා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඔය එක වගේ හින්දා අපි ඕ සම්බන්ධ කරනවා. ඔක ඇගහුවේ ඉස්සෙල්ලා හිටිය කුකුලමයි කියලා සම්බන්ධ කරන්න හදනවා. පැවැත්මක් දෙන්න යනවා. ඔව්. ඒක තමයි අපේ පුරුද්ද සම්මතයි කියන්නේ. මේක නුවණින් දකිනවා කියන්නේ සම්මතෙන් මිදෙනවා. පටිච්ච සමුප්පාදේ දකින. හරිද? දැන් මං හිතනවා ඕක ගැන ආයෙ ආයෙ ඕව බලනකොට දැන් තව තව තේරුම් යයි. මේ පොත් කියවන්න. ඈ? එතකොට මේ කියන්නේ මොනවද කියලා අවබෝධයක් එක්ක කියවන්න පුළුවන්.
ඒක සාකච්ඡා කරමු
නේද? ඔව්. ඒවා අවයි දැන් මං ඔය දීපු CD අහනකොට තව තව ඕව පැහැදිලි වෙයි. ඈ? පොත කියවන්න. අවු ඉතින් ලෝකෙට අයිති දැක්මේදී ඒගොල්ලෝ ඉන්නවා. 31 තලේම තියෙනවා අපි ලෝකෙට අයිති දැක්මේදී. ලෝකෝත්තර කියන්නේ ওই ලෝක ටික ඉක්මවා යනවා. තවයි ඉන්න කෙනෙක් ඉන්නේ නැහැ. කෙනෙක් හැදිලා තියෙන්නේම සක්කාය දිට්ඨිය. ඒකත් දෘෂ්ටියක් කියලා ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දෘෂ්ටියෙන් මිදෙනකොට ඒකයි කියන්නේ දස්සනා පහතබ්බා දර්ශනයෙන් ප්‍රහාණය වෙනවා මහා ගොඩක්. දැක්ම ඇති වෙනකොට ඔය ප්‍රශ්න අදාළ නැහැ. මේ අපි හදාගත්තු දෙයක් ගැන අපි ප්‍රශ්න කරනවා. ඉතින් එක එක මත හදාගන්න. ඒවා මේ වැඩක් නැති දේවල් කියලා තේරුම් යනවා මේක දකිනකොට. ඕක දැක්කේ නැති වුණහන් තමයි ඉතින්
ඕක ඉතින් අභිධර්මයේ විස්තර කිරීමක් පොතේ තියෙන්නේ නේ.
අභිධර්මයේ. ඔව් අභිධර්මයේ තියෙන්නේ ලෝකෙට ආйти දෘෂ්ටි ටික කඩන්න. ඒ සම්මතයේදී මෙන්න මේ වගේ පේනවා. කියන එකයි එක කියන්නේ. ඒක සූත්‍රවලත් තියෙන. දැන් රූපය 11 ආකාරයි කියන්නේ සම්මතයේදී පේන හැටි. අපි රූපේ තියෙනවා කියලා විශ්වාස කළොත් අන්න බල්ලා වතුර තිබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියපු ගමන් ඒක වැටෙන දේවල් ටික තමයි 11 ආකාර. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඒ මුලාවින්ද හදපු රූපේ එන හැටි. ඒක බාහිරයි, අභ්‍යන්තරයි, ඕලාරිකයි, සියුම්. වැඩන්නේ. මේ මේ පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඒව වැඩන්නේ. එතනින් එහාට ගිහිල්ලා රූපය දැන් සම්මා දිට්ඨිය කියන්නේ රූපය මොකද්ද? සමුදය මොකද්ද? අත්තංගමය මොකද්ද? ඕකයි සම්මා දිට්ඨිය. අපි ඒක බලන්නේ නේතු ආරූපේ තියෙන රූපේ වර්ග කරන්නේ. සමුදේයි නිරෝධේයි බලන්නේ. පටිච්ච සමුප්පන්න බව බලන්නේ. ඔය ඉතින් ඒවා ඊ උදව්වක් තියෙනවා. ඒක හැබැයි අර කෙලස් යටපත් කරන. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. දැන් තදබල කෙලස් ටික කඩා ගන්න ඕනනේ. ඒකට ඒවා උදව්වක් වෙනවා. ඒක ඇත්තම දැකීම නෙමෙයි, ඒක උපක්‍රමයක්. මේ අර තදබල කෙලස් ටික අඩු කරගත්තාම තමයි මේ සියුම් දේ දකින්න පුළුවන්. ඒකට උපක්‍රමයක් තමයි රූපේ වෙනස් වෙනවා. රූපේ සතර මහා ධාතුෙන් ඔය වර්ග කර කර බලනවා. අරෝමය බලන්නේ ඒකට. ඒක මුලදී එන්නේ සතර මහා ධාතුව එළියේ තියෙනවා. ඒ වයින් හැදිලා. එතකොට එළියේ තියෙනවා රූප කියන මතේ ඉඳන් ඔය බලන්නේ. එතකොට ඒව අත්දකින්න මේ පැත්තේ අභ්‍යන්තරේ මම ඉන්නේ. සක්කාය දිට්ඨිය තියෙන හැබැයි සක්කාය දිට්ඨියෙන් හදාගත්තු කෙලෙස් පොඩ්ඩක් තුනී වෙනවා. දැන් තරහ ගියා නම් තරහ අඩු කරගන්න පුළුවන්. ලෝභය ඇති වුණා නම් ලෝභය අඩු කරගන්න පුළුවන්.
වෙනසක්
තියෙනවා. ඔව් වෙනසක් තියෙනවා. ඒක එහෙම වැරදි කියන එක නෙමෙයි.
තරහ
දැන් ඔතන තියෙන්නේ මෙහෙමයි දැන් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට වඩා ලෞකික සම්මා දිට්ඨියේ ඉන්න කෙනා හොඳයි. හැබැයි ඒක ලෝකෝත්තර මාර්ගයක බලනකොට ඒකත් මිත්‍යා දෘෂ්ටිය. යම් කිසි මට්ටමක. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. එනට ලෝකෝත්තර සම්මා දිට්ඨියේ එක්ක බලනකොට ලෞකික සම්මා දිට්ඨිය එක්තරා විදිහක වැරදි දෙයක් මිත්‍යා දෘෂ්ටිය. ඒක සාපේක්ෂකයි. ඒ වුණාට නියත මිත්‍යා දෘෂ්ටියට වඩා එයා උසස්. පිම්පව් අදහන කෙනා. එහෙනම් ඒක වැරදි කියන්න බෑ. ඒකත් යම් කිසි මෙනෙහි කිරීමක් එක්තරා මට්ටමකට මනස දියුණු කරන්න. හැබැයි ඒකෙන් මේ ලෝකෙන් මිදෙන්න බෑ. ලෝකෙන් ඈතර වෙන්න නම් මේ ආර්ය මාර්ගය නැත්නම් ආර්ය සම්මා දිට්ඨිය මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියන එක. චතුරාර්ය සත්‍ය කියනකොට හැම තිස්සෙම යෙදෙනවා සමුදයයි අත්තංගමයි නැත්නම් නිරෝධය. සමුදයයි නිරෝධය. දුක කියන එක තේරුම් ගන්නවා. එතකොට ඒකේ සමුදය හොයන්න ඕන. සමුදය නැත්නම් නිරෝධයි කියලා දකින. දැන් ඇති නේද? හටගන්න හේතු මේ නිසා හට ගන්නවා. මේ හේතු හින්දා හට ගන්නවා. මේ හේතු නැත්තම් නිරෝධ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. සමුදය හේතු නිසාමයි උපන්නේ. උපන්නා කිව්වහම ඒක වෙන් කරලා ගන්න බෑ. හේතු එක්කමයි මෙයා ඉන්නේ. හේතු නැත්තම් හේතුන්ගෙන් තොරව එයා ගැන කතා කරන්න බෑ. හේතුන්ගෙන් තොරව ඵලය වෙන් කරලා කතා කරන්න බෑ. අපි ලෝකෙට අහු වෙලා තියෙන්නෙම ඵලය වෙන් කරලා කතා කරන්න හදනවා. දැන් හේතුන් නිසා වතුරේ ඉන්න බල්ලා හට ගන්නවා. ඊළඟට හේතු ටික අමතක කරලා ඒ බල්ලා කලිනුත් හිටිය මේ හේතුන්ගෙන් තොරව දකින්න කලිනුත් හිටිය ඒ අනාගතෙත් ඉන්න දැකීමක් සිද්ධ වෙන්න කලින් අර හේතු ටික නැතුව ඵලය පිහිට ඕන පැත්මක් දෙන. ඔය පටිච්ච සමුප්පන්න බව අමතක කරන. මේ පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඒ දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. ඒකයි පටිච්ච සමුප්පාදේ. ඔක තමයි තේරුම් ගන්න අමාරුම. ඔව් හට ගත්ත කියනකොට මොහොතක්වත් පැවැත්මක් දෙන්න යන්න බෑ. ඒ අනිත්‍යයි. අපි ඉන්නේ නিত্য සංඥාවේ. සම්මතයේදී ලෝකේ ඇවිල්ලා තියෙන්නේ නিত্য සංඥාවේ. ඒකට දැන් අනිත්‍ය වඩන්න ඕන. අනිත්‍ය කියන්නේ තියෙන දේ වෙනස් කරනව නෙවෙයි. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මොහොතක්වත් පැවැත්මක් නැහැ. හේතු ප්‍රත්‍යය දෙනකොට විද්‍යමාන වෙනවා එච්චර. ඒක වෙන් කරලා හේතුන්ගෙන් තොරව පවත්වන්න බෑ කියන එක. හරි.